ගරු ආර්.ජී. විජේරත්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, මේ අවුරුද්දේ ජූනි මාසේ 15 වෙනිදාත් ජූනි මාසේ 18 වෙනිදාත් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකකට අදාළව රෙගුලාසි දෙකක් ආනයන අපනයන පාලන පනතට අදාළව සමත කර ගැනීමේ විවාදයටයි අපි අද සම්බන්ධ වෙලා ඉන්නේ. ඇත්තටම මෙවැනි පනත් එහෙම නැත්නම් රෙගුලාසි අලුතෙන් එකතු කරගත යුත්තේ ඇයි? අපි කවුරුත් දන්නවා 2017 නොවැම්බර් 9 වෙනිදා අපනයන ආනයන පාලන බලපත්‍රයක් සඳහා අවශ්‍ය වන භාණ්ඩ මොනවද කියලා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කරලා තිබුණා. නමුත් ගැටලුව තමයි මේ පැවතිච්ච අනපනත් තුල යම් යම් අඩුපාඩු තිබුණ නිසා කාලීනව මේවා සංශෝධනය වේ යුතු නිසා තමයි අපි මේ පනත් සංශෝධනය කරන්න අදහස් කරේ. විශේෂයෙන් ගත්තහම අපනයනයට අදාළව අපි ගත්තහම ලෝහ බොර අලු අපද්‍රව්‍ය මෙවැනි ලෝහ ආශ්‍රිත අබලි ද්‍රව්‍ය අපනයනය කිරීමේදී අපි දැක්ක පහුගිය කාල සීමාව තුළ විවිධ අක්‍රමිකතා සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් වෙනත් HS කෝඩ් යටතේදී අපනයනය කරලා අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇත්තටම රටේ හිගයක්ව පවතින තත්ත්වයක්. විශේෂයෙන් නිෂ්පාදන කර්මාන්ත පුළුල් වීමත් එක්කලා ලෝහමය අමුද්‍රව්‍ය අපිට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. නමුත් ඒවා එහෙම තියෙද්දී ඉතාම අඩු මුදලට අපේ ලෝහමය ඒ අමුද්‍රව්‍ය පිටරට යවලා අපි විශාල මුදලක් වැය කරලා ඉවරලා නැවත අමුද්‍රව්‍ය ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා කල්පනා කරා රජයක් විදිහට විශේෂයෙන් නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව කතා කරන ආණ්ඩුවක් විදිහට මේක පුළුල් කිරීමට නම් මේ සඳහා අලුත් රෙගුලාසි ගේන්න ඕනකම තියෙනවා. අන්න ඒ අනුව දැන් අපි යම් යම් කොන්දේසි ගණනාවක් පනවලා තියෙනවා. එතකොට මින් ඉදිරියට ඒ ආනයනයන් සිද්ධ කරද්දී ඒ ආනයන කරුවගේ තොරතුරු විශාල ප්‍රමාණයක් මේ රේගු දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු වෙනවා. ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවේ නිසි ලෙස ලියාපදිංචි විය යුතු වෙනවා. පහුගිය කාල සීමාව තුළ මේකේ හරි නියාමනයක් සිදු නොවුන නිසා තමයි මෙවැනි අක්‍රමිකතා බොහොමයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හේතුව නිසා තමයි අපේ කර්මාන්ත පද්ධතිය පුළුල් කර ගැනීමට බාධාවන් නැති වෙලා තියෙන්නේ. ඒ නිසා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, මේ අනපනත් ක්‍රියාත්මක කරගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා යම් ප්‍රමාණයකට එක පැත්තකින් අපේ අපනයනය පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් රටට අවශ්‍ය අමුද්‍රව්‍ය අපේ රට තුල රඳවා ගන්න පුළුවන්කම හිමි වෙනවා. ඒ වගේම තමයි ආනයනය සඳහා 2012 දී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පෙරගෙවීම් ක්‍රමයක් ඇති කරලා තිබුණා. ඒ පෙරගෙවීම් ක්‍රමේ තිබිච්ච අඩුපාඩු නිසා තමයි පහුගිය කාලේ අපි විවිධ අවස්ථාවලදී හඳුනාගත් ආකාරයට අපේ රටේ ඩොලර් පිටරට ගිහිල්ලා තිබුණේ. අන්න ඒ නිසා තමයි මේ කොන්දේසි පනවලා තියෙන්නේ. මේ කොන්දේසි පනවීම තුලින් අපිට පුළුවන්කම හම්බ වෙනවා, නැත්නම් ඒ නීති රාමුව තුල තිබුණු නොයෙකුත් හිදස් ආවරණය කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි ඇත්තටම තේරුම් ගන්න ඕනකම තියෙන්නේ මේ ආනයන අපනයන පාලන පනතර පමණක් නෙවෙයි, අපේ රටේ පැවතිච්ච පැරණි බොහෝ අනපනත් අද කාලීනව සංශෝධනය විය යුතු වෙලා තියෙනවා. ඒ නිසාම තමයි අපි මේ වන විට පනත් විශාල ප්‍රමාණයක් සංශෝධනය කරමින් පවතින්නේ. ඒ විතරකුත් නෙවෙයි, රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය වෙනකොට අලුත් අවශ්‍යතා පැනගෙනකොට නිෂ්පාදනයේ පුළුල් වෙනකොට ආයෝජකව වැඩි ප්‍රමාණයක් ඒ සඳහා දායක කරගන්න ඕන වෙනකොට පැරණි අනපනත් සංශෝධනය කරගනිමින් ඒවට නව රෙගුලාසි එකතු කරගනිමින් නව චක්‍රලේක නිකුත් කරමින් වඩාත් සංවිධිත ආකාරයට මේ ක්‍රියාවලිය සිද්ධ කර ගැනීම තමයි අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක යම් පුද්ගලයෙකුට හෝ යම් කණ්ඩායමකට හෝ එරෙහිව ක්‍රියාත්මක කරන එකක් විදිහට ලඝු කරන්න මං හිතන්නේ මීට පෙර අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැහැදිලි කිරීමක් කරා. මේක තවත් නීති පනවල සම්බාධක පැනවීමක් කරනවා වගේ කතන්දරයක්. එහෙම එකක් නෙවෙයි, අපි මේක වඩාත් ක්‍රමවත්ව නිසිපිළිවෙලකට මේ කිරීම තමයි අපේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ රෙගුලාසි සම්මත කරගත්තට පස්සේ වඩාත් ක්‍රමවේදයකට අනුව නිසි ක්‍රමවේදයකට මේ ආනයන අපනයන පාලන පනතේ රෙගුලාසි ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. සමහර විට මෙයින් පස්සෙත් යම් අඩුපාඩුකම් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඇතිවන තත්ත්වයන් තුල ඒවා අත්දැකීම් ලබා ගනිමින් අපිට පුළුවන්කම තියෙනවා තවත් වඩාත් දියුණු තත්ත්වයට මේක ගේන්න. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මානව සමාජය තුල, මානව සමාජයේ සංවර්ධනය තුල අපි අතීතයේ පුරාම කරපු දේ ඒක තමයි. අපි ලබා ගන්නා අත්දැකීම් තුලින් තමයි ඊට ප්‍රතිචාර දක්වන්නේ. ඒ නිසා පෞගේ කාල සීමාව තුල පැවතිච්ච අනපරත්වල වෙච්ච අඩුපාඩුකම් තමයි දැන් අපි නිසි ලෙස අධ්‍යයනය කරමින් මේ කටයුත්ත සිද්ධ කරන්නේ. එතකොට මේ මගින් අපිට පුළුවන්කම හම්බ වෙනවා විශේෂයෙන් ආනයන කරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීම් කරලා තියෙනවා. ඒ ආනයන කරුගේ හඳුනා ගැනීමේ අංකය අනිවාර්ය කරලා තියෙනවා. ඔහුගේ ලිපිනය ස්ථිර ලිපිනයක් සඳහන් කරන්න ඕන. ප්‍රතිලාභියාගේ ගිණුම් අංකය නිවැරදිව දක්වන්න ඕන. ඒ බැංකු කේතය, සාකා කේතය, විදේශ මුදල් වර්ගයේ කුමක්ද, ගෙවීමේ ක්‍රමය මොන ආකාරයටද වෙන්නේ, ප්‍රේෂණයේ සිදු කළ දිනය කුමක්ද, ඉන්වොයිස් අංකය හරියට මොකද, මෙන්න මේ වගේ තොරතුරු රාශියක් අපි එකතු කරනවා. ඒ වගේම අපි ආනයනකරුවන්ගෙන් ඉල්ලීමකුත් කරනවා. මේක ඔබට කරදරයක් කියලා හිතන්න එපා. මේ අපි කරලා තියෙන්නේ මේක වඩා ක්‍රමවත් කරන එක තමයි කරලා තියෙන්නේ, විධිමත් කරන එක තමයි කරලා තියෙන්නේ. එතකොට ඒ තුලින් වඩාත් කාර්යක්ෂම ආකාරයට මේ කටයුත්ත කරන්න සිද්ධ වෙනවායි කියන එක තමයි අවධාරණය කරන්න ඕනකම තියෙන්නේ. ඒ වගේම තමයි අපි විශේෂයෙන් කියන්න ඕනකම තියෙනවා මේ කටයුත්ත සිද්ධ වෙද්දී ඇත්තටම අපිට ඕනකම තියෙන්නේ නීතිය හරියටම බලාත්මක කරලා ඇත්තටම නීතිගරුක රටක් හදන්න. ඒ සඳහා තමයි මේ වෑයම දරන්නේ. එතකොට මේක වැරදි විදිහට අර්ථකථනය කරමින් අපි දැක්කා විපක්ෂයේ කණ්ඩායම් නොයෙකුත් විදියට ජනතාව නොමග යවන ප්‍රකාශ කරනවා. මම දැක්කා පහුගිය දවසක විපක්ෂ මන්ත්‍රීවරයෙක් කියනවා අපි දංගෙඩියකට යන එක වළක්වන්න නම් වහාම අපි එකතු වෙන්න ඕන කියන එක. දංගෙඩියට යෑම තීන්දුව කරන්නේ උසාවියෙන් නම් ඒක උසාවියෙන් බේරගන්න ඕන කාරණයක්. ඒ නිසා ඇත්තටම ඒකට අවශ්‍ය මැදිහත් වීම නොකර නැත්තම් නීතියට අනුව කටයුතු නොකර ජනතාව වැරදි මතයන් නැති කරමින් ජනතාව කුලප්පු ගන්නමින් කටයුතු කරන ස්වභාවයක් තමයි අපිට පේන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන් ගත්තාම අපි නියෝජනය කරන හඟුරංගිත ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවට අයිති කඩ 12ක් පහුගිය කාලේ අනවසරයෙන් පාවිච්චි කරා. ඒකට අදාළ නඩු කොටයුතු සිද්ධ වුණා. දැන් අන්න නඩු තීන්දුව ලැබිලා තියෙනවා. ඒ කඩ 12 ඉන්න පුද්ගලයෝ අයින් වෙන්න ඕන කියලා නඩු තීන්දුව ලැබිලා තිනවා. මෙන්න නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඕනකම තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා නීතිගරුක රටක් හදන්න. මේ පනත් සංශෝධනය තුළ අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒක. ඒ නිසා විශේෂයෙන් ආනයන කරුවන්ගෙන් සහ අපනයන කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා අපි සියලු දෙනාම එකට එකතු වෙලා නීතියට අනුව මේ කටයුත්තට මැදිහත් වුණොත් අපිට හරියටම ඒක ප්‍රතිලාභ ජනතාවට අත්පත් කරගලා දෙන්න පුළුවන් කියලා අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි.